වේගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් 10-11 ශ්‍රේණි සඳහා නර්තනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නටයි සූදානම. අද දවසේ නර්තනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ සංජානි ධර්මදාස ගුරු මෑණියන්.
අයිබෝවන්, සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. නර්තන විෂයට අදාළව 10-11 ශ්‍රේණිවල දුවල පුතාලට විශේෂයෙන් වැදගත් වෙන සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 3 ප්‍රශ්නයට අදාළ විෂය කරුණු පිළිබඳවයි අද මම කතා කරන්නේ. අපේ රටේ වසර 8 නටට පාසල් විෂය නිර්දේශය සංශෝධනය වෙනවා. ඒ අනුව දැන් පාසල් තුල ක්‍රියාත්මක වෙන්නේ 2015 සිට හඳුන්වන දුන්න විෂය නිර්දේශයයි. 2015 දී මුලින්ම 6 හා 10 ශ්‍රේණි විෂය නිර්දේශ අලුත් වුණා. මේ යටතේ 2016 දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පළමු කණ්ඩායම වෙන්නේ 2015 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දුවල පුතාලයි. අපි බලමු 2016 සිට 2020 වසර වෙනතුරු සාමාන්‍ය පෙළ විභාගයේ 3 ප්‍රශ්න දෙවන ප්‍රශ්න පත්‍රයේ 3 ප්‍රශ්නේ කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ කෙටි සටහන් ලියන්නයි. ඔයාලට මාතෘකා 5ක් දෙනවා. ඒ අතරින් මාතෘකා 3කට තමයි දුවල පුතාලා පිළිතුරු සපයන්න ඕනේ. වැඩිම පිරිසක් තෝරගත්ත ප්‍රශ්නේ වෙන්නේ මේ කෙටි සටහන් ලියන ප්‍රශ්නයයි. ඒ වගේම ගොඩක් දෙනෙක් නිවැරදිව විෂය කරුණු ගොනු කරගන්න බැරුව පටලව ගන්නෙත් මේ ප්‍රශ්නයයි. ඒ නිසා ඔයාලගේ මේ ගැටලු විසඳගෙන නිවැරදිව පිළිතුරු ගොඩනගා ගන්න ආකාරය අද මම කියලා දෙනවා. මුලින්ම පසුගිය වසර 5 තුල කෙටි සටහන් ලියන්න ලබා දීලා තියෙන මාතෘකා මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඔබට පුළුවන් මම මේ කියන කරුණු සටහන් කරගන්න. 2016 දී කෙටි සටහන් ලියන්න දීලා තිබුණ මාතෘකා වෙන්නේ නව නළු රස, තුන්තිතේ ප්‍රභේද, සතර බීජාක්ෂර, අංග රචනය, රාස්ලීලා කියන මාතෘකයි. ඒ වගේම 2017 දී ගැමි නැටුම්, රසභාව සංකල්පය, සරල අංග රචනය, වන්නම්වල පොදු ලක්ෂණ, මණිපුරි නර්තනයේ රංග වස්ත්‍රාභරණ කියන මාතෘකා තියලා තිබුණා. 2018 දී සින්දු වන්නම්, වාචික අභිනය, ඔංචිලි වාරම්, සතර බීජාක්ෂර හා අනබිර කියන මාතෘකා තමයි තිබුණේ. ඒ වගේම 2019 දී දලදා පෙරහැර, ආංගික අභිනය, ප්‍රශස්ති කවි කූඹි කතාව නර්තනයෙන් ගොඩනැගෙන සාරධර්ම කියන මාතෘකා තිබුණා. අවසාන වශයෙන් 2020 දී ඔයාලට ලැබිලා තිබුණ මාතෘකා තමයි හේවිසි වාදනය, සතර අභිනය, වජිරා චිත්‍රසේන මහත්මිය, ටීකා සීපද, ශ්‍රී ලංකේය මුද්‍රා නාට්‍ය කියන මාතෘකා. මේ අනුපිළිවෙල බලනකොට අපිට තේරෙනවා එකම මාතෘකාව අවස්ථා දෙකකදී ලබා දීලා නැහැ. ඒත් එකම මාතෘකාවට අදාළ අනු කොටස් ඒ වසරවලදී ඇගීමට ලක් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට සතර අභිනේ කියන්නේ අපි 10 වසරේදී ඉගෙන ගන්න පාඩම් ඒකකයක්. සතර අභිනේ කොටස් 4ක් තියෙනවා. ඒවා තමයි වාචික අභිනය, ආංගික අභිනය, සාත්වික අභිනය, ආහාරය අභිනය. දැන් බලන්න දුවේ පුතේ, අපි මුලින් සකස් කරගත්ත සාරාංශ සටහන. ඒ කිව්වේ අපි සටහන් කරගත්ත 2016 ඉඳලා 2020 වෙනකන් කෙටි සටහන් ලියන්න දීලා තිබුණු මාතෘකා සටහන. 2020 සතර අභිනය කියන මාතෘකාව ලැබිලා තියෙනවා. ඒ වගේම 2019 ආංගික අභිනය කියන මාතෘකාව තිබුණා. 2018 වාචික අභිනය කියන මාතෘකාව දීලා තියෙනවා. 2017-2016 වර්ෂවලදී සතර අභිනයෙන් කිටි සටහන් ලියන්න මාතෘකාවක් දීලා තිබුණේ නැහැ. හැබැයි සාත්වික අභිනය හා ආහාරය අභිනය කියන මාතෘකා දෙකත් කිටි සටහන් ලියන්න ලබා දෙන්න පුළුවන් මාතෘකා දෙකක්. ආදරණීය දුවේ පුතේ, කිටි සටහන් ලිවීමේදී අදාළ මාතෘකාවට අදාළව අවම වශයෙන් කරුණු හතරක්වත් ඔබේ පිළිතුරේ අන්තර්ගත වෙන්න ඕනේ. මොකද මාකින් ස්කීම් එකේ ඒ කිව්වේ ලකුණු දීමේ පටිපාටියේ සඳහන් වෙනවා, කරුණු හතරක් නිවැරදිව පැහැදිලි කර ඇතනම් ලකුණු හතරක් ලබා දෙන්න කියලා. ඒ අනුව ඔබේ පිළිතුරේ මාතෘකාවට අදාළ කරුණු හතරක් ඇතුළු වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. හුඟක් දරුවෝ කරන වරදක් තමයි තමන් දන්න සියලුම දේවල් පිළිතුරට ලියන්න උත්සාහ කරනවා. ඒව මාතෘකාවට අදාළද නැද්ද කියන අවබෝධයක් නැතිව. ඒ නිසා කිටි සටහන් ලිවීමේදී ඔබ හොඳින් මතක තියාගන්න අනවශ්‍ය වැල්වටාරම් ලිවීමෙන් වැළකී සිටින්න ඕනේ. විභාගයේදී කාලකල්පනාකරණේ ඉතාම වැදගත් වෙනවා. මේ අභිනේ ප්‍රශ්නේම අපි බලමු. 2018 ඔබට ලබා දීලා තියෙන්නේ වාචික අභිනේ කියන මාතෘකාවයි. මේ මාතෘකාවට පිළිතුරු ලියනකොට මුලින්ම අපිට ලියන්න පුළුවන් වාචික අභිනේ කියන්නේ සතර අභිනේන් එකක් වන බව. දෙවෙනුව අපිට කියන්න පුළුවන් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍ය ලෙස වාචික අභිනේ භාවිත කරනවා කියලා. තුන්වෙනිවට ගීත, පද්‍ය, සංවාද වාචික අභිනයට අයත් වෙන බවත් කියන්න පුළුවන්. අවසානයේට ශාන්ති කර්මවල නාට්‍යමය අවස්ථා හා නර්තනාංගවල ඇතුළත් ගායන වාචික අභිනයට අයත් බව පවසන්න පුළුවන්. මේ විදිහට ලියුවොත් ඔබේ පිළිතුර සම්පූර්ණයි. මේ ආකාරයට කරුණුකොන කරගත්තොත් ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්නත් පුළුවන්. මීට අමතරව මේ මාතෘකාවට අදාළ තවත් කරුණු ලියන්නත් පුළුවන් දුවේ පුතේ. ඒත් මේ ප්‍රමාණයට පිළිතුරු ලිවීම ඔබේ කාලයේ ඉතිරි කරගන්නත් සම්පූර්ණ ලකුණු ලබා ගන්නත් ප්‍රමාණවත් වෙනවා. මේ විදියට පිළිතුරට අදාළ කරුණු ගොනු කර ගැනීමට ඔබ පුරුදු වෙන්න. දැන් මම ඔයාලට සතර අභිනේම පැහැදිලි කරලා දෙන්නම්. අවශ්‍ය දේවල් සටහන් කරගන්නත් පුළුවන්. අභිනය කියන්නේ සංස්කෘත භාෂාවේ එන වචනයක්. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථයේ අභිනය නිර්වචනය කරලා තියෙන්නේ ඉදිරියට ගෙන ඒම අභිනය ලෙස දැක්වෙන බවටයි. 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට කෙටි සටහන් ලියන්න මේ සතර අභිනය කියන මාතෘකාව දීලා තිබුණනේ. මෙන්න මේ නිර්වචනය තිබුණනම් ඔබට එක ලකුණක් ලැබෙනවා. ඉතින් ඒ වගේම නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වෙනවා සතර අභිනය කොටස් හතරකින් සමන්විත වෙන බව. මං අර මුලිනුත් ඔයාලට කිව්වේ ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය, ඒ තමයි අභිනය කොටස් හතර. මෙන්න මේ කොටස් හතර නම් කරානම් ඔබට තවත් ලකුණක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම නන්දිකේශ්වරයන්ගේ අභිනය දර්පණයේ ග්‍රන්ථයේ ආරම්භයේදීම දැක්වෙන ශිව නමස්කාරය තුලිනුත් කියවෙන්නේ මේ සතර අභිනය ගැනම තමයි. ආංගිකම් බුවනම් යශ්‍ය, වාචිකම් සර්ව වාග්මයම්, ආහාරයම් චන්ද්‍ර තාරාදී තන්නුමක්ෂාත්විකම් ශිවම්. මේ තමයි ඒ නමස්කාරය. කවුද දරුවනේ මේ භරත මුනි නන්දිකේශර කියන්නේ? මෙයාලා ඉන්දියාවේ හිටිය දාර්ශනිකයෝ. ඒ වගේම රසවාදී. නාට්‍ය ශාස්ත්‍ර ග්‍රන්ථයේ වැඩිපුරම දැක්වෙන්නේ නාට්‍ය හා සම්බන්ධ කරුණුයි. නර්තනය ගැන වැඩිපුර කරුණු ඇතුළත් වෙන්නේ අභිනය දර්පණයේ. මං අර මුලින් කිව්ව සතර අභිනේ පිළිබඳ කෙටි සටහන් ලියන ප්‍රශ්නයේ පිළිතුරට මේ එක් දාර්ශනිකයෙක් ගැන සඳහන් කළොත් ඔබට තවත් ලකුණක් ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට දුවේ පුතේ ඔබ සතර අභිනය ප්‍රශ්නයට ලකුණු 3ක්ම උපයාගෙන අවසන්. හොඳයි. දැන් අපි මේ එක් එක් අභිනයක් වෙන වෙනම හඳුනා ගනිමු. ඒ පිළිබඳව කෙටියෙන් දැක්වුවොත් ඔබට අනෙක් ලකුණත් ලබා ගන්න පුළුවන්. ආංගික අභිනය. නර්තනයකදී, නාට්‍යකදී කතාවක් හෝ සිද්ධියක් නළුවෙක් මාර්ගයෙන් ඉදිරියට ගෙන එන ප්‍රධානම මෙවලම තමයි ආංගික අභිනය. අංග, ප්‍රත්‍යංග, උපාංග ලෙස ආංගික අභිනය කොටස් කරලා පෙන්වා දෙන්න පුළුවන්. හිස, කඳ, දෑත් දෙපා කියන කොටස් අංග ලෙස අපි දක්වනවා. බෙල්ල, උරබාහු, වැලමිට, මැණික් කටුව කියන කොටස් ප්‍රත්‍යංග ලෙසයි හඳුන්වන්නේ. ඒ වගේම ඇඟිලි, ඇස, ඇහිබෙම, තොල් ආදී සියුම් කොටස් උපාංග ගණයට තමයි අයත් වෙන්නේ. ආංගික අභිනයෙන් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී මේ අංග, ප්‍රත්‍යංග, උපාංග අපට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම වචනයෙන් ඉදිරිපත් කළ නොහැකි දේ ආංගික අභිනයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. ලෝකෙ ප්‍රබලම ප්‍රකාශ මාධ්‍යයක් ලෙස අද වන විට ආංගික අභිනය හඳුනාගෙන තියෙනවා. අංගපසංග තුලින්, හස්ත මුද්‍රා තුලින් මෙන්ම සංචරණ තුලින් අපි කරන සියලු ප්‍රකාශන අයත් වෙන්නේ ආංගික අභිනයටයි. ඉතින් ආංගික අභිනය පිළිබඳව ඔබට දැන් හොඳින් පැහැදිලි ඇති. 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේදී කෙටි සටහන් ලියන්න තිබුණ මාතෘකා අතරින් එකක් තමයි දුවේ පුතේ ආංගික අභිනය. මේ විස්තර කළ කරුණු වලින් හතරක් ඇතුළත ඔබේ පිළිතුර ලියන්න පුළුවන් වුණා නම් ඒ ප්‍රශ්නයට හිම සම්පූර්ණ ලකුණුත් ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. සතර අභිනය යටතේ ඊළඟට අපි කතා කරන්නේ දුවේ පුතේ වාචික අභිනය ගැනයි. අපි ඉදිරිපත් කරන රංගනයේ හැඟීම් අවධාරණය කිරීමට යොදා ගන්න තවත් ප්‍රබල මාධ්‍යයක් ලෙස වාචික අභිනය පෙන්වලා දෙන්න පුළුවන්. ගීත, පද්‍ය, සංවාද වාචික අභිනයට අයත් වන බවත්, ශාන්ති කර්මවල ඇති නාට්‍යමය අවස්ථා හා නර්තනාංගවල ඇතුළත් ගායන වාචික අභිනයට අයත් වන බවත් මම මුලින් ඔබට සඳහන් කළා මතක ඇති. මෙහිදී වාචික අභිනයෙන් ප්‍රකාශ කරන දේ තේරුම් ගැනීමට භාෂාව දැනගෙන සිටීමත් අවශ්‍ය වෙන බව ඔබ මතක තියාගන්න ඕනේ. අපි ඊළඟ අභිනයත් හඳුනා ගනිමු. සාත්වික අභිනය. ඉදිරි වර්ෂවලදී සාමාන්‍ය පෙළ විභාගයට කෙටි සටහන් ලියන්න එන්න පුළුවන් මාතෘකාවක් විදියට සාත්වික අභිනය ඔබේ මතකයේ රඳවා ගන්න. හොඳයි දුවේ පුතේ, ඔබ හොඳින් අවබෝධ කරගන්න රංගන කාර්යයේදී නළුවා මිනිස් ස්වභාවයන් බාහිරව නිරූපණය කරන්නේ සාත්වික අභිනයෙන් බව. මෙහිදී හාස්‍ය, ප්‍රහර්ෂය, දුක්ඛ දෝමනස, විරහ, සංකා, ලැජ්ජ, බය, වීර කියන මිනිස් ස්වභාවයන් නිරූපණය කෙරෙනවා. මේ සඳහා නළුවා තම මුහුණේ හැඟීම් ප්‍රකාශනය පමණක් නෙමෙයි යොදාගන්නේ. වෙවුලීම, කඳුළු සෙලීම, ලොමුට හැකෙන්වීම ආදී ඒ වගේම දහඩිය දැමීම, ශාරීරික දරදඬු වීම වැනි ලක්ෂණත් සාත්වික අභිනයට අයත් වෙනවා. මේ බව භරත මුනි හා නන්දිකේශර වැනි රසවාදීනුත් පෙන්වලා දීලා තියෙනවා. බොහෝ දරුවන් මුහුණේ හැඟීම් ප්‍රකාශනයේ පමණක් සාත්වික අභිනයට අයත් වෙන බව පවසනවා. දැන් ඔබට තේරෙනවා ඇති, මුහුණේ හැඟීම් ප්‍රකාශනයේ පමණක් නෙමෙයි සාත්වික අභිනයට අයත් වෙන්නේ කියලා. සතර අභිනය යටතේ අපි හඳුනා ගන්නා අවසාන අභිනය ආහාරය අභිනයයි. මේ මාතෘකාවත් ඉදිරි වර්ෂවලදී සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි සටහන් ලියන්න ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා. නර්තනයක් හෝ නාට්‍යයක් ඉදිරිපත් කිරීමේදී රංග වස්ත්‍රාභරණ, විස්ගැන්වීම, වේදිකා උපකරණ, සැරසිරි, ආලෝකකරණය ආදී උපයෝගී කරගනිමින් භාවයන්ගේ අර්ථය වඩාත් උපවත් කරන්නේ ආහාරය අභිනය මාර්ගයෙනුයි. මේ ආහාරය අභිනය අංග රචනය හා විස්මෝස්තර රචනය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ වගේම 2016 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේදී කෙටි සටහන් ලියන්න දීලා තිබුණ මාතෘකා අතරින් එකක් තමයි අංගරචනය කියන්නේ. ඒ වගේම 2017 වර්ෂයේදීත් කෙටි සටහන් ලියන්න තිබුණ මාතෘකාවක් තමයි සරල අංගරචනය. දැන් ඔබට පැහැදිලි වෙනවා නේද? සතර අභිනේ මාතෘකාව කොයි තරම් පරාසයක් තුල විහිදලා තියෙනවද කියන කාරණය. මෙන්න මෙතෙක් විස්තර කළ කරුණු තමයි සතර අභිනේට අයත් වෙන්නේ. මාතෘකාවට අදාළ විෂය කරුණු ගොනු කිරීමට දැන් ඔබට අපහසු නොවනු ඇති කියලා මම හිතනවා. ඉතින් මේ පාඩම් ඒකකයටම සම්බන්ධ තවත් අනුමාතෘකාවක් තමයි දුවේ පුතේ අංගරචනය කියන්නේ. අපි ඊළඟට අංගරචනය පිළිබඳ දැනගමු. අපි ජීවත් වීමේදී අපට විවිධ චරිත මුණ ගැහෙනවා. ඒ අතර මහලු චරිත, තරුණ චරිත, යාචක චරිත, මන්දමානසික චරිත, ළමා චරිත ආදී මිනිස් චරිතත්, හංසයා, මොනරා, වඳුරා, සිංහයා ආදී සත්ත්ව චරිතත්, ඒ වගේම සුරංගනාවන්, යක්ෂයන්, රාක්ෂයන් වැනි මනක්කල්පිත චරිතත් අපේ මනෝභාවයන් තුළදී මුණ ගැහෙනවා. මේ එක් එක් චරිතයක් එකිනෙකාගෙන් වෙන්කර හඳුනා ගන්න මුහුණේ හා අඟපසඟවල හැඩතල ඉරියව් අපිට උදව් වෙනවා. ඉතින් මෙවැනි චරිත උපයෝගී කරගෙන නර්තන නිර්මාණය කිරීමේදී නර්තනයට ගැළපෙන ආකාරයට අංගරචනය කරන්න ඕනේ. සතර අභිනේ ආංගික අභිනේදී අංග ලෙස අපි හඳුනාගත්තේ නලල, ඇස්, නාසය, කට, කං, අත්පා ආදී කොටසුයි. මෙන්න මේ අංග වර්ණ හා හැඩතල උපයෝගී කරගනිමින් අවශ්‍ය ආකාරයට හැඩගැන්වීම තමයි දුවේ පුතේ අංගරචනය කියලා කියන්නේ. මේ අංගරචනය සිදු කරන ආකාරය අනුව සරල අංගරචනය හා චරිතාංග අංගරචනය ලෙස කොටස් දෙකක් යටතේ හඳුනාගත්තත් මේ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව අධ්‍යයනය කිරීමේදී මීටත් වඩා කොටස් ගණනාවකට අංගරචනය වෙන්කර හඳුනා ගන්න පුළුවන් බව අපිට පැහැදිලි වෙනවා. අපි බලමු එම් මොනවද කියලා. කෙනෙකුගේ බාහිර ස්වරූපය ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමට, ඒ කිව්වේ වේදිකා ආලෝකය මගින් ඇතිවන වෙනස්කම් මගහරව ගන්නත්, මුහුණේ ත්‍රිමාණ හැඩතල හා ඉන්ද්‍රයන් ඉස්මතු කරලා දක්වන්නත් සිදු කරන අංගරචනය තමයි සරල අංගරචනය කියන්නේ. ඒත් චරිතයේ බාහිර ස්වරූපය වෙනස් කරලා චරිතයට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම චරිතාංග අංගරචනය කියලා අපි හඳුන්වනවා. මෙහිදී පුද්ගලයාගේ බාහිර ස්වරූපය වෙනස් කරන්නේ පිටපතේ හෝ තේමාවේ දැක්වෙන චරිතයට ගැළපෙන ආකාරයටයි. අපි හඳුනගන්න තවත් අංගරචනා ක්‍රමයක් වෙන්නේ ශෛලිගත අංගරචනයයි. ශෛලිගත අංගරචනයේදී රැවුල්, කොණ්ඩ සැකසීම් ආදී උපයෝගී කරගෙන යම් ශෛලියකට අනුව අංගරචනය සිදු කරනවා. උදාහරණ විදියට සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතය, මනමේ නාට්‍යයේ වැත්තයාගේ චරිතය ඔබේ මතකයට නගා ගන්න. අන්න ඒ චරිත අංගරචනා කිරීමේ ආකාරය තමයි දුවේ පුතේ ශෛලිගත අංගරචනය කියන්නේ. ඉතින් ඒ වගේම කෝලම් නාටකයේ හමුවන ඇතැම් චරිත, ඒ කිව්වේ පොලිස් කෝලම, අනබෙර කෝලම, නොංචි කෝලම ආදී චරිත අංගරචනය සිදු කරලා තියෙන්නේ විහිළු විකාර රූපී පෙනුමක් ලැබෙන ආකාරයටයි. මෙන්න මේ අංගරචනා ආකාරය විකාර රූපී අංගරචනය කියලා තමයි අපි හඳුන්වන්නේ. දුවේ පුතේ දැන් ඔයාලට තේරෙනවා ඇති අංගරචනය අපිට විවිධාකාරයට සිදු කරන්න පුළුවන් කියලා. ඒත් අංගරචනය අපිට ආවට ගියාට සිදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අංගරචනා ශිල්පියාට අදාළ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ සඳහා ඔහු ඒ චරිතයට අදාළ ඡායාරූප, වීඩියෝ පට නිරීක්ෂණය කරලා චරිත ස්වභාවය හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ අදාළ චරිතයේ සුවිශේෂ ලක්ෂණ හඳුනාගෙන තමයි අංගරචනය සිදු කරන්නේ. ඒ වගේම අංගරචනා කිරීමේදී මුහුණ කොටස් කර ගැනීමත් වැදගත් වෙනවා. ඒ කිව්වේ නලල ඇස් නාසය කට නිකට ඒ චරිතය අනුව එකිනෙකට වෙනස් වෙන ප්‍රධාන ස්ථානයි. උදාහරණයක් විදියට මහලු චරිතයක් අංගරචනා කිරීමේදී නලලේ ඇති රැලි හිස දක්වා විහිදී යන ආකාරයට දැක්වෙන්න ඕනේ. ඒ වගේම ඇස් අඳුරු වල ගැසුණු ස්වභාවයක් වගේම විඩාබර ස්වභාවයකුත් පෙන්වන ලෙසට අංගරචනය කරන්න ඕනේ. මේ මහලු චරිතය කටේ දෙතොල් සිහින් දුර්වර්ණ එල්ලා වටුණු හැඩයකින් තමයි දක්වන්නේ. දත් අවර්ණ හෝ තැනින් තැන දත් නැති බවක්ද පෙන්වන්න පුළුවන්. මේ විදියට අංගරචනා කිරීමෙන් පස්සේ තමන්ගේ මූණ කැඩපතකින් දකින නිරූපණ ශිල්පියාට භාවමය වශයෙන් චරිතයට ප්‍රවිෂ්ට වෙන්න බොහොම පහසුයි. මෙහෙම අංගරචනය කිරීමේදී අවශ්‍ය වන ද්‍රව්‍ය පිළිබඳවත් ඔබ දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. මේ සඳහා ගන්න ද්‍රව්‍ය විදියට දුවේ පුතේ පදනම් ආලේපන, බ්ලෂ, පුයර, අක්ෂිඡායා, නෙත්තංජන, මස්කාරා, තොල්කූරු, තොල් පැන්සල්, බ්‍රෂ්, ස්පොන්ජ්, අයිබ්‍රෝ පෙන්සිල්, පෑන්කේක්, ලයිනින්, ග්‍රීස් පේන්ට් ආදී දේවල් පෙන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව දත් වර්ණක, මුහුණේ මේකප් ඉවත් කිරීම සඳහා රිමූවින් ක්‍රීම් ආදියත් භාවිතා කරනවා. ඉතින් දුවේ පුතේ මේ ආකාරයට දැක්වෙන කරුණු අතරින් ප්‍රධාන කරුණු හතරක් අංගරචනයට අදාළව ඔයාලට විස්තර කරන්න පුළුවන්. එහෙම වුණොත් අදාළ සියලුම ලකුණු ලබා ගන්නත් ඔයාලට පුළුවන් වෙනවා. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නෙට අදාළ විෂය කරුණු පිළිබඳවයි. මේ ආකාරයට ඔබට කෙටි සටහන් ලිවීමට ලැබෙන තවත් මාතෘකාවක් විදිහට සන්නිවේදනය සඳහා වාද්‍ය භාණ්ඩ භාවිතය පෙන්වා දෙන්න පුළුවන්. මේ පිළිබඳව ඓතිහාසික මූලාශ්‍ර ආශ්‍රයෙන් තොරතුරු සොයා බැලීමේදී සන්නිවේදන අවස්ථා කිහිපයක් සඳහාම වාද්‍ය භාණ්ඩ යොදාගෙන ඇති බව අපට පැහැදිලි වෙනවා. ඒ අවස්ථා විදිහට අණබෙර වාදනය, පදබෙර වාදනය, මලබෙර වාදනය, හේවිසි වාදනය පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම 2020 වර්ෂයේ හේවිස වාදනය පිළිබඳවත් 2018 වර්ෂයේදී අණබෙර වාදනය පිළිබඳවත් කෙටි සටහන් ලියන්න මාතෘකා විදියට ලබල දීලා තිබුණා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා මේ මාතෘකාවත් කෙටි සටහන් ලිවීම සඳහා ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මොකක්ද දුවේ පුතේ සන්නිවේදනයේ කියන්නේ? කුමක් හෝ දෙයක් දැක්වීම, ප්‍රකාශ කිරීම, ඇඟවීම වැනි අදහසක් තමයි එකපාරටම අපිට මතක් වෙන්නේ. වත්මන් සමාජයේ ප්‍රධාන සන්නිවේදන ක්‍රමයක් ලෙස භාෂාව භාවිතා කළත් භාෂාවක් ඇතිවීමට ප්‍රථම දෘශ්‍ය හා දෘශ්‍යමය හා ශ්‍රව්‍යමය උපකරණ යොදාගනිමින් තමයි සන්නිවේදන කාර්ය සිදු කළේ. ජන කොටස් අතර සම්බන්ධතා ගොඩනගා ගන්න සන්නිවේදනයේ ඉතාමත්ම වැදගත් වෙනවා. සතුන් අතරත් ඔවුන්ටම ආවේණික වෙච්ච සන්නිවේදන ක්‍රම පවතිනවා. ඔබ දැකලා ඇති කපුටෙක් ආහාරයක් දුටුවම කෑ ගහලා අනෙක් සහචරයන්ව දැනුවත් කරන ආකාරය. ඒ තමයි සත්ත්ව සන්නිවේදන ක්‍රමය. ඉතින් දුවේ පුතේ, මිනිසා වෙර වාදනය සන්නිවේදනය සඳහා භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලදී, ආගමික කටයුතුවලදී වගේම සමාජීය කටයුතුවලදී අතීතයේදී බෙර වාදනය ප්‍රබල සන්නිවේදන මෙවලමක් විලා පැවති බව මූලාශ්‍ර අපට සාක්ෂි දරනවා. වර්තමානයේ වන විට නම් සන්නිවේදනයේ ඉතාම දියුණු මට්ටමකයි පවතින්නේ. මම මේ දැන් කතා කරන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් කරන සන්නිවේදනය. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඔබ අප සෑම දෙනා ගෙවල් වලට කොටු වෙලා ඉන්නේ. ඔබගේ විෂය නිර්දේශ ආවරණ කිරීමට නොහැකිව ගුරුවරු වෙන අපි ඉතාම කනස්සල්ලෙන් ඉන්නේ. ඉතින් මේ විදියට හෝ විෂය කරුණු ඔබට ලබා දෙන්න ලැබෙන අවස්ථාවත් බොහොම වටිනවා. මේ තමයි වර්තමාන තත්ත්වය. දුවේ පුතේ, අපි බලමු අතීතයේදී වාද්‍ය භාණ්ඩ යොදා ගනිමින් රාජ්‍ය පාලන කටයුතුවලදී සන්නිවේදන කාර්ය සිදු කළේ කොහොමද කියලා. මේ සඳහා භාවිතා කළ ප්‍රධානම වාද්‍ය භාණ්ඩය දවුල. ඊට අමතරව තන්මැට්ටම් භාවිතා කළා. රටේ රජතුමාට පාලන කටයුතු වලදී මහජනතාවට යම් යම් පණිවිඩ දෙනුම් දෙන්න අවශ්‍ය වුණා. රජතුමා තෝරගත් විශේෂ පුද්ගලයෙක්ට අදාළ රාජ්‍යාඥාව ලබා දීලා රජේ මහජනතාව දැනුවත් කරන්න කියලා අනකර සිටිනවා. මේ පුද්ගලයා යම් ප්‍රදේශයකට ගිහින් ජනතාව රැස්කර ගැනීමට විශේෂ වන බෙරපද කොටසක් වාදනය කරනවා. මේ හඬ හැසෙන ජනතාව දන්නවා රජුගේ පණිවිඩයක් දැනුම් දෙන්න යන බව. ඉතින් එතනට ජනතාව රැස් වුණාම අනබෙරකරු අදාළ රාජ ආඥාව දන්වා සිටිනවා. මේ ආකාරයට අනබෙර තුලින් සන්නිවේදන කාර්ය සිදු කළ බවට අපට හමුවන ප්‍රධානම සාධකයක් වෙන්නේ ථූපවංශයේ දැක්වෙන දුටුගැමුණු රජු රුවන්වැලි සෑය බෙඳීමට වඩුවන් රැස් කිරීමට අනබෙරකරුවන් රට පුරාම යැවූ බව. රාජ්‍ය පාලන කටයුතුවලදී රණබෙර වැයීමත් ප්‍රධාන සන්නිවේදන ක්‍රමයක් ලෙස භාවිතා කරලා තියෙනවා. රණබෙර හෙවත් යුදබෙර වාදනයේ රජතුමාගේ අරමුණු කිහිපයක්ම තිබුණා. ප්‍රධාන වශයෙන් යුද්ධය සඳහා පිරිස රැස්කර ගැනීම තමයි අරමුණු වුණේ. ඒ වගේම යුද සේනාවට ගමන් කරන මාර්ගය දැන්වීමටත් රණබෙර භාවිතා කළා. ඒ විතරක් නෙමෙයි යුද සෙබළුන්ගේ මානසික උත්තේජනය සඳහා ඔවුන් ධෛර්ය කිරීමටත් ශක්තිය ජීවය ලබා දෙන්නත් රණබෙර වාදනය සිදු කරලා තියෙනවා. මේ වගේම දුවේ පුතේ රාජ්‍ය පාලන කටයුතුවලදී බෙර වාදනය යොදා ගන්න තවත් අවස්ථාවක් විදිහට වද බෙර වාදනය පෙන්වා දෙන්න පුළුවන්. එදා සමාජයේ සොරකම්, මිරිමෙරුම් ආදී රාජ්‍ය විරෝධී ක්‍රියාවලියේදීලා වරදකරුවන් වන පුද්ගලයන්ට හිමි දඬුවම උනේ මරණ දඬනයයි. මෙහෙම මරණ දඬනේ නියම වුණ පුද්ගලයන් හිසගසා දැමීමෙන් හෝ උල තැබීමෙනුයි මරණයට පත් කරන්නේ. ඒ සඳහා විශේෂ ස්ථානයක් තිබුණා. දුවේ පුතේ මේ වරදකරුවන් ඒ ස්ථානයට ගෙන යෑමේදී තමයි වද බෙර වාදනය සිදු කළේ. මේ පිළිබඳව ජන සාහිත්‍යයේ වගේම බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. වද බෙර වාදනය කිරීමෙන් බලාපොරොත්තුනේ වරදකරුවන්ට අත්වන ඉරණම පිළිබඳ පණිවිඩය සමාජයට දැනගන්න සැලැස්වීමයි. ඔබට මතක් වෙනවා ඇති දීඝායු දීඝගාමිනී කතාපුවත. ඉතින් දුවේ පුතේ මේ ආකාරයට සන්නිවේදනය සඳහා වාද්‍ය භාණ්ඩ යොදාගත් තවත් අවස්ථාවක් විදිහට මල බෙර වාදනය පෙන්වා දෙන්න පුළුවන්. වර්තමානයේදීත් මල බෙර වාදනය අපිට අසන්න ලැබෙනවා. හැබැයි දුවේ පුතේ අතීතයේදී මල බෙර වාදනය සිදු කිරීමේ පිළිවෙල පිළිබඳව සොයා බැලීමේදී අපට පෙනී යන්නේ රජුගේ අභාවයේදී හා ප්‍රභූන්ගේ අභාවයන් වලදී පමණක් මලබෙර වාදනය සිදු කරලා ඇති බව තමයි. කොහොම වුණත් මලබෙර වාදනය යොදාගන්නේ අවමංගල්‍ය අවස්ථාවලදී. රාජ්‍ය පරාජානු පාලන සමය පැවති කාලයේදී රජෙකු අභාව ප්‍රාප්ත වුණාම මගුල් මඩුව ඉදිරියේ පැත්තකින් හිටගත් පුද්ගලයෙක් මලබෙර වාදනය සිද්ධ කරලා තියෙනවා. මේ බව ජෝන් ඩේව්ගේ වාර්තාවකත් සඳහන් වෙනවා. මෙහෙම මලබෙර වාදනය කිරීමේ බලාපොරොත්තුව උනේ සාමාන්‍ය ජනතාවට රජුගේ අභාවය දැනුම් දීමත් නිලමේවරු ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට අවමංගල්‍යයට සහභාගී වන ලෙසත් කරන දැනුම් දීමක් විදියටයි. මෙහෙම මලබෙර වාදනයේ ආරම්භය පිළිබඳ මෙහෙම සිද්ධ කරන මලබෙර වාදනයේ ආරම්භය පිළිබඳව විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී මහා බෝධි සමිතුන්ගේ කොටසක් අපවත් වුනොත් එම කොටස ආදාහණයට පෙරහැරින් වැඩම කිරීමේදී කළ වාදනය තමයි මලබෙර වාදනයේ විදිහට පසු කාලෙක පැවතගෙන ඇවිත් තියෙන්නේ. කොහොම වුණත් අද වෙනතුරුත් සමාජය තුළ පවතින වාදන ක්‍රමයක් විදිහට මලබෙර වාදනය අපිට හඳුන්වන්න පුළුවන්. මේ වාදනය සඳහා මුල් කාලයේදී යොදාගෙන තියෙන පටහ බෙරයයි. පස්සේ කාලෙදී දවුල හා තම්මැට්ටම භාවිතා කරලා තියෙනවා. වර්තමානයේදී දවුල, තම්මැට්ටම, හොරණෑව කියන වාද්‍ය භාණ්ඩ තුනම භාවිතා කරනවා. ඒ වගේම මෙම භාණ්ඩ සුදු රෙදි කඩකින් ආවරණය කරගෙන වාදනය කිරීම විශේෂ චාරිත්‍රයක් වෙනවා. ඊළඟට දුවේ පුතේ හේවිසි වාදනය පිළිබඳ බලමු. අපේ රට තුල බෞද්ධාගම ව්‍යාප්ත වීමත් සමගම බෞද්ධාගමක පුද පූජා ආරම්භ වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථා මූලික කරගෙන තමයි හේවිසි වාදනය ආරම්භ වෙලා තියෙන්නේ. හේවිසි වාදනයට දවුල, තම්මැට්ටම, හොරණෑව කියන වාද්‍ය භාණ්ඩ තමයි යොදාගත්තේ. මේ ආකාරයට පැවති පුද පූජා විදිහට ස්තූප පූජාව, බෝධි පූජා, දළදා පූජා පිළිබඳ තොරතුරු රාශියක් මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් දුවේ පුතේ, බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රධාන වශයෙන් දළදා මාලිගාවේ තේවා වාදනය පවත්වන්න භාරව විශේෂ පාරම්පරික පිරිසක් හිටියා. මේ පරම්පරාවලට නින්දගම් ලබා දීලා සේවාව ලබා ගන්න අයට නිලයකුත් හඳුන්වලා දීලා තිබුණා. මේ නිසා අකණ්ඩව ඔවුන්ගේ සේවාව ලබා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. මේ ආකාරයට බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවත්වන සන්නිවේදන කටයුතුවලදී ඊට අදාළ විශේෂ බෙරපද යොදා ගන්නවා. ඒ අනුව පූජාව පවත්වන වේලාව, අවස්ථාව, දිනය අනුව අදාළ බෙරපද වාදන වෙන්වෙන්ව පවතිනවා. අවට ජනතාවට පවත්වන ආගමික පූජාව පිළිබඳව හඳුනා ගැනීමට මේක හොඳ සාධකයක් වුණා. ඒ අනුව දුවේ පුතේ අලුයම් ධූරය, මෙදියම් ධූරය, හැන්දෑ ධූරය වගේ දෛනිකව සිදු කරන වාදනාංගත් පෝයවැනි විශේෂ දිනවල සිදු කරන වාදනාංගත් වෙන්වෙන්න පවතිනවා. සාමාන්‍ය සිද්ධස්ථානවල මේ විදිහට වාදනාංග පවතිද්දී දළදා මාලිගාවේ ඊටම විශේෂ ආකාරයට ගොඩනැගී ඇති වාදන ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. දළදා කරඬුව අඹරාව යටින් පිටතට වැඩමවීමේදී සිදු කරන වාදනය හඳුන්වන්නේ අඹරා හේවිසි කියලයි. ඒ වගේම දළදා වහන්සේ මාලිගාව තුලට වැඩමවීමේදී ගෙවදුම් හේවිසි වාදනය සිදු කරනවා. මෙවැනි වාදනාංග ශබ්ද පූජා ලෙස හැඳින්නුවත් මේවා සන්නිවේදන මාධ්‍ය වශයෙන් ඉතාම සුවිශේෂ වෙනවා. කොහොම වුණත් වේ පුතේ, මේ සෑම කරුණකින්ම අපිට පැහැදිලි වෙන්නේ බෞද්ධාගමික කටයුතුවලදී සන්නිවේදන මාධ්‍යයක් විදිහට බෙර වාදනය භාවිතා කරන බවයි. මේ අනුව ඔයාලට පැහැදිලි වෙනවා ඇති වාද්‍ය භාණ්ඩ යොදාගෙන සිදු කරන සන්නිවේදනය සමාජ වගකීමක්ද ඉටු කරනවා කියලා. ඉතින් දුවේ පුතේ, මේ වනතෙක් මම ඔයාලට කතා කළ කරුණුවලින් පාඩම් ඒකක තුනක් ආවරණය වෙලා තියෙනවා. මේ වගේම කෙටි සටහන් ලියන්න තවත් මාතෘකාවක් තමයි ප්‍රවීණ නර්තන ශිල්පීන්. මේ යටතේ 2020 වර්ෂයේදී වජිරා චිත්‍රසේන මහත්මිය පිළිබඳ මාතෘකාව දීලා තිබුණා. මේ ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී හුඟක් දරුවන් කරදී මුද්‍රා නාට්‍ය ගැන තමයි ලියලා තිබුණේ. දරුවනේ, පිළිතුරු සැපීමේදී දරුවන්ගේ පිළිතුරු සැපීමේ ලොකු දුර්වල අවස්ථාවක් විදිහට තමයි මේ ප්‍රශ්නේ පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, ඉදිරි වර්ෂවලදීත් මේ ආකාරයට ප්‍රවීණ නර්තන ශිල්පීන් පිළිබඳ කෙටි සටහන් ලියන්න එන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී ඔයාලා බොහොම අවබෝධයෙන් කරුණු ගොනු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අදාළ ශිල්පියාට අයත් තොරතුරුම පමණක් පිළිතුරට ඇතුළත් කරන්න. කෙටි සටහන් වලදී කරුණු 4ක් යටතේ විස්තර කිරීම ප්‍රමාණවත් වෙනවනේ. ඒ නිසා ඔබට පුළුවන් එක් නර්තන ශිල්පියෙක්ට අදාළ ප්‍රධාන කරුණු 5ක් පමණ මතක තියාගන්න. මේ ආකාරයට සූදානම් වුණොත් ඔබට මේ ඉතා පහසුවෙන් පිළිතුරු සැපිය හැකි ප්‍රශ්නයක් වේවි. ඔයාලට 6 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ලැබෙනවා නිත්තවෙල ගුණයා මහත්තයා, එන්.ඒ. සිරිබෝහාමි මහත්තයා, එස්.එච්. සෞරසිල්වා මහත්තයා පිළිබඳව. ඒ වගේම ඔගොල්ලෝ හත ශ්‍රේණිය තිගෙන ගන්නවා. රැදැල්ලේ පොඩි මහත්තයා මහතා, ජේ.ඊ. සේතරමන් මහත්තයා, එම්.එච්. ගෝමිස් මහත්තයා පිළිබඳව. අට වසරේ දිවාලේ ඉගෙන ගන්නේ එස්. පනීබරත් මහත්තයා, කේ.එස්. ප්‍රනාන්දු මහත්තයා, ඩී.වී. හීන් නිලමේ මහත්ගුරුතුමා පිළිබඳවයි. නවේ වසරේදී විල්සන් ඔලබඩුව ගුරුතුමා හා අර්නෝලි සිඹුල්ගොඩ ගුරුතුමා පිළිබඳව ඔයාලා ඉගෙන ගන්නවා. ඒ වගේම 10 වසරේදී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය හා ආචාර්ය මිරෙන්ඩා හේමලතා මහත්මිය පිළිබඳව ඔබ ඉගෙන ගන්නවා. මෙන්න මේ ප්‍රවීණ නර්තන ශිල්පීන්ට අදාළව ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට කරුණු මතකයේ තියාගන්න. ඔවුන් ප්‍රවීණත්වයට දක්වන ඔවුන් ප්‍රවීණත්වයක් දක්වන්නේ මොන නර්තන සම්ප්‍රදායටද කියලා. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඔවුන් සතු විශේෂ කුසලතා පිළිබඳවත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ජීවත් වුන ප්‍රදේශය හා උපන් වර්ෂ පිළිබඳව කරුණුත් මතක තියාගන්න. මේ ශිල්පීන් රචනා කරපු පොත්පත් තියෙනවනම් ඒ පිළිබඳව, නර්තන කලාවට ඔවුන්ගෙන් ලැබුණු විශේෂ සේවාවන් තියෙනවනම් ඒ පිළිබඳව කෙටියෙන් කරුණු මතක තියාගන්න. ප්‍රවීණ නර්තන ශිල්පීන් ආශ්‍රයෙන් කෙටි සටහන් ලියන්න ඔබට ආවොත් ඒ සඳහා සූදානම් වෙන්න මේ ප්‍රමාණයට කරුණු මතකයේ තියා ගැනීම ප්‍රමාණවත් වෙනවා. මීටත් අමතරව කෙටි සටහන් ලියන්න එන්න පුළුවන් මාතෘකා විදිහට ජන ගායනාවල සංස්කෘතික පසුබිම, සම්ප්‍රදායන් තුනෙහි වන්නම් පිළිබඳව, සිංහල ද්‍රවිඩ ගැමිණටුන් පිළිබඳව වගේම ශාන්ති කර්මවල දක්නට ලැබෙන වාදනාංග පිළිබඳවත් ඔබට කෙටි සටහන් ලියන්න මාතෘකා විදිහට ලැබෙන්න පුළුවන්. මේ මොන මාතෘකාවට අදාළව වුණත් ඍජු නිවැරදි කරුණු හතරක් දක්වමින් ඔයාලට පිළිතුරු ගොඩනගා ගන්න පුළුවන් වුණොත් ඊට අදාළ සම්පූර්ණ ලකුණු ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා දුවේ පුතේ, ඔබ මේ කෙටි සටහන් ලියන්න ප්‍රශ්නයට සූදානම් වීමේදී ඊට අදාළ කරුණු නිවැරදිව ගොනු කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ වගේ කෙටි සටහන් ලියන්න එන ප්‍රශ්නවලදී ඔබට නිවැරදි පිළිතුරු ලබා දීම සඳහා කරුණු මතක තබා ගැනීම ඉතාමත් පහසුයි. මොකද කරුණු හතරක් යටතේ තමයි ඔවුන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, අද දවසේදී මම ඔයාලට කතා කරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන 10-11 වසරවල දුවල පුතාලා, දෙවන ප්‍රශ්න පත්‍රයේ 3 ප්‍රශ්නයේ විදිහට එන කෙටි සටහන් ලිවීමේ ප්‍රශ්නයට කොහොමද සූදානම් වෙන්න ඕනි කියන කාරණයයි. මෙතනදී මම ඔයාට විෂය කරුණු කීපයකුත් කියලා දුන්නා, ඒ වගේම ප්‍රශ්නේ ගොඩනගා ගන්න ආකාරයත් කියලා දුන්නා. එහෙමනම් තවත් දවසක මෙවැනිම පාඩමකින් හමුවෙමු. සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10-11 ශ්‍රේණි සඳහා නර්තනය පාඩම කියලා දුන්නේ බදුල්ල විහාර මහදේවී බාලිකා විද්‍යාලයේ සංජානි ධර්මදාස ගුරුමෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැ